மீனான காரு இம்ரான் மஹரூப் மந்திரித்துமா புத்துமான வினாடி தாயக்க காலே
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இன்று பார்லமன்றத்திலே புதிய சட்டங்கள் அமைப்பது சம்பந்தமாக பல விடயங்கள் ஆளுந்தரப்பினாலும் தரப்பினாலும் பேசப்படுகின்றன. உண்மையிலே பல சட்டங்கள் நாங்கள் இயற்றியிருந்தாலும் ஏற்கனவே இயற்றப்பட்ட சட்டங்கள் சரியான முறையில் செயற்படுகின்றதா என்ற சந்தேகம்தான் இன்று எங்கள் மத்தியிலே காணப்படுகின்றது. ஏனென்றால் இன்று எவ்வாறான ஒரு நிலைப்பாட்டிலே இந்த நாடு சென்று கொண்டிருக்கின்றது என்ற அடிப்படையில் எவ்வாறான சட்டங்கள் அமுல்படுத்தப்பட்டு எவ்வாறு அது நடைமுறைப்படுத்தப்படுகின்றது என்பதுதான் இன்று காணப்படுகின்ற பிரச்சினை. ஆகையால் இப்படி புதிய புதிய சட்டங்கள் உருவாக்குகின்ற சந்தர்ப்பத்திலே அவை எதிர்காலங்களில் சிறந்த சட்டங்களாக எல்லோராலும் ஏற்றுக்கொள்ளக்கூடிய சட்டங்களாக நடைமுறைப்படுத்தக்கூடிய சட்டங்களாக அமைய வேண்டும் என்பதுதான் எங்களுடைய எதிர்பார்ப்பாக காணப்படுகின்றது. ஆகையால் இன்று அந்த விடயம் பேசப்படுகின்ற சந்தர்ப்பமாக இருந்தாலும் இன்று நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற இரண்டு பிரச்சினை சம்பந்தமான விடயத்தை இந்த இடத்திலே பேசலாம் என நினைக்கின்றேன். காலத்து அதாவது நேரத்தையும் கருத்தில் கொண்டு குறிப்பாக திருகோணமலை மாவட்டம் என்பது மீனவர்களை அதிகமாக கொண்டிருக்கின்ற ஒரு மாவட்டம். இன்று மீனவர்கள் இந்த பொருளாதார நெருக்கடி அல்லது இந்த நாடு இப்பொழுது இருக்கின்ற நிலைப்பாட்டிலே மிகவும் கஷ்டப்படுகின்ற ஒரு நிலையிலே இன்று மக்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். இன்று அவர்கள் கடலுக்கு செல்லுகின்ற அந்த நடவடிக்கைகளை மேற்கொள்வது மிகவும் கஷ்டமான ஒரு நிலையிலே இன்று இருந்து கொண்டிருக்கின்றது. சுமார் நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்திலே குறிப்பாக கிண்ணியாவை பொறுத்த வரைக்கும் 260க்கு மேற்பட்ட OFRP படகுகள் என்று சொல்லப்படுகின்ற படகுகள் இந்த ஆண்டுக்கான மீன்பிடி அனுமதி பத்திரத்தை மீன்பிடி திணைக்களத்தினாலிருந்து பெறப்பட்டிருக்கின்றன. அதாவது 260 மண்ணெண்ணை உபயோகிக்கின்ற படகுகள் தற்போது மீன்பிடி நடவடிக்கையிலே ஈடுபட்டுள்ளது என்பதைத்தான் நான் கூற வருகின்றேன். இதற்கு மேலதிகமாக 40க்கு மேலான சுருக்குவலை உபயோகிக்கின்ற படகுகள் அனுமதி பத்திரங்கள் வழங்கப்பட்டிருக்கின்றன. சுருக்குவலை பயன்படுத்தப்படும் படகுகள் குறிப்பாக 7 மைல்களுக்கு அப்பால் சென்று மீன்பிடிக்க வேண்டிய ஒரு நிலைப்பாட்டிலே அவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். அவ்வாறுதான் அவர்களுடைய அனுமதி பத்திரத்திலேயும் குறிப்பிடப்பட்டிருக்கின்றது. ஒரு படகு ஒரு நாளைக்கு 120 லிட்டர் தேவைப்படுகின்றதாக இன்று அந்த படகுகளை பயன்படுத்துகின்ற மீனவர்கள் கூறுகின்றார்கள். ஆகவே 40 படகுகளுக்கு மட்டும் நாளொன்றுக்கு 4800 லிட்டர் மண்ணெண்ணெய் தேவைப்படுகின்றது. அதே போன்றுதான் தூண்டல் அதே போன்று குழியோடுதல் போன்ற தொழில்களில் ஈடுபடுகின்ற சுமார் 260 படகுகளுக்கு சராசரியாக 5200 லிட்டர் மண்ணெண்ணெய் நாளொன்றுக்கு தேவைப்படுகின்றன. இது தவிர திருகோணமலை மேற்கு கடல் தொழில் பரிசோதகர் பிரிவுக்கு உட்பட்ட 100 படகுகளுக்கு குறிப்பாக கிண்ணியாவிலே மண்ணெண்ணெய் வழங்கப்படுவதால் மொத்தமாக நாளொன்றுக்கு 12,000 தொடக்கம் 13,000 லிட்டர் மண்ணெண்ணெய் மாத்திரம் அந்த பிரதேசத்துக்கு தேவைப்படுகின்றது. ஆகையால் நாளொன்றுக்கு இந்த அளவு மண்ணெண்ணெய் வழங்கப்படாவிட்டால் மிகவும் கஷ்டத்தை எதிர்நோக்குகின்ற ஒரு நிலைப்பாட்டிலே இன்று அந்த பிரதேச மீனவர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். அதே போன்றுதான் இந்த கிண்ணியா பிரதேசத்திலே கடைசியாக செப்டம்பர் 10ஆம் தேதிதான் மண்ணெண்ணெய் வழங்கப்பட்டிருக்கின்றது. குறிப்பாக நாளொன்றுக்கு 12,000 தொடக்கம் 13,000 லிட்டர் மண்ணெண்ணெய் தேவைப்படும் படுகின்ற சந்தர்ப்பத்திலே ஒரு மாதத்துக்கு இன்னும் மண்ணெண்ணெய் வழங்கப்படாதன் காரணமாக இன்று பல்வேறான சிக்கல்களை அந்த மக்கள் இன்று அடைந்து கொண்டிருக்கின்றார்கள். ஆனால் அங்கு கருப்பு சந்தையில் மாத்திரம் இப்பொழுது மண்ணெண்ணெயை 800 ரூபாய் தொடக்கம் 1200 ரூபாய்க்கு விற்பனை செய்கின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் ஒரு மாதத்துக்கு மண்ணெண்ணெய் வழங்காமல் இந்த கருப்பு சந்தைக்கு வழங்குகின்ற நடவடிக்கைகளை யார் மேற்கொள்ளுகின்றார்கள் என்ற சந்தேகம் எங்களிடம் காணப்படுகின்றது. எவ்வாறு அந்த கருப்பு சந்தையிலே ஈடுபடுகின்றவர்களுக்கு மாத்திரம் இந்த மண்ணெண்ணெய் கிடைக்கின்றது என்பது எங்களுடைய ஒரு கேள்வியாக காணப்படுகின்றது. ஆகவே உடனடியாக மண்ணெண்ணெய் விடயத்தை கிடைக்கின்ற நடவடிக்கையை கௌரவ அமைச்சர் அவர்கள் எடுக்க வேண்டும். ஏனென்றால் நாங்கள் நேற்று டிஜி அவர்களுடன் பேசி அதற்கான நடவடிக்கையை மேற்கொள்வதாக அவர் இன்று கூறியிருந்தாலும் இன்னும் அந்த பிரதேசத்திலே மண்ணெண்ணெய் கிடைக்காமல் மீனவர்கள் கடும் கஷ்டத்தை எதிர்நோக்கிக் கொண்டிருக்கின்ற ஒரு சூழல் இன்று அந்த பிரதேசத்திலே காணப்படுகின்றது. அதே போன்றுதான் இன்று எங்களுடைய கிழக்கு மாகாணமாக இருந்தாலும் திருகோணமலை மாவட்டமாக இருந்தாலும் இன்று இந்த காணி பிரச்சினை என்பது மிகவும் மோசகரமான ஒரு நிலைப்பாட்டை அடைந்திருக்கின்றது. இன்று இந்த காணி விடயங்களிலே இன்று இன குழப்பங்களை ஏற்படுத்துகின்ற செயற்பாடுகள் இன்று முன்னெடுக்கப்பட்டுக் கொண்டிருக்கின்றன. குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே மூதூர் பிரதேச செயலக பிரிவில் அமைந்துள்ள தோப்பூர் பிரதேசத்தில் உள்ள உள்ளைக்குளம் கிராமத்திலே 576 ஏக்கர் காணியிலே 206 விவசாயிகள் விவசாய நடவடிக்கைகளிலே ஈடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். அதிலே குறிப்பாக 96 தமிழ் விவசாயிகளும் 110 முஸ்லிம் விவசாயிகளும் உள்ளடக்கப்பட்டிருக்கின்றார்கள். இதிலே சிலருக்கு குறிப்பாக 1930 ஆண்டு ஆங்கிலேய ஆட்சி காலத்திலே காணி அனுமதிர பத்திரம் வழங்கப்பட்டிருக்கின்றன. சிலருக்கு 1976 தொடக்கம் 1980 ஆண்டு காலப்பகுதியிலே ஆட்சி உறுதி அரசாங்கத்தினால் வழங்கப்பட்டிருக்கின்றன. உண்மையிலே யுத்தம் உக்கிரமடைந்த காலத்திலே அந்த பகுதியிலே புலிகள் கட்டுப்பாட்டில் இருந்ததின் காரணமாக அங்கிருந்த முஸ்லிம் விவசாயிகள் யாருமே அந்த பகுதியிலே விவசாய நடவடிக்கைக்கு செல்லாமல் யுத்தம் முடிவடைந்ததுக்கு பின்னர் குறிப்பாக 2009 ஆண்டுக்கு பின்னர் விவசாய நடவடிக்கைகளிலே ஈடுபட்டார்கள். குறிப்பாக தோப்பூர் பிரதேசத்திலே தமிழ் முஸ்லிம் விவசாயிகள் இணைந்து விவசாய நடவடிக்கைகளிலே ஈடுபடுகின்ற ஒரே பகுதியாக இந்த உள்ளைக்குள பிரதேசமாகத்தான் காணப்படுகின்றது. இந்நிலையிலே தற்போது அரசியல் பின்புலன்களை கொண்ட சிலரின் உதவிகளுடன் அரச காணிகளை பணத்துக்கு பெற்றுக் கொடுக்குகின்ற தனியார் வழங்குகின்ற நடவடிக்கையில் ஈடுபடும் ஒரு கூட்டம் இன்று இந்த காணி சம்பந்தமான விடயங்களை பொறுப்பாக சில அதிகாரிகளை இணைத்துக் கொண்டு இந்த விடயத்தை அவர்கள் முன்னெடுத்துக் கொண்டிருக்கின்றார்கள். நேற்று கூட மூதூர் பிரதேச செயலகத்திலே காணி அதிகாரிகள் தலைமையில் கூட்டம் ஒன்று நடைபெற்றிருக்கின்றன. அங்கு வந்த அதிகாரிகள் நாளை குறிப்பாக அதாவது இன்று போலீஸ் மற்றும் ராணுவத்தை வரவழைத்து காணியை அளவை செய்வதாக ஆளுநர் உத்தரவிட்டிருக்கின்றார்கள். அவ்வாறு காணியை அத்துமீறி வருகிறவர்களை கைது செய்யப்படுவார்கள் என்ற ஒரு விடயம் அந்த இடத்திலே சொல்லப்பட்டிருக்கின்றது. குறிப்பாக கிழக்கு மாகாணத்துடைய ஆளுநர் முன்னாள் ஜனாதிபதியினுடைய வியத்கம அமைப்பிலே முக்கியஸ்தர் என்பதனால் என்னவோ தெரியவில்லை, கிழக்கு மாகாணத்திலே தொடர்ச்சியாக இந்த இன முறுகலை மேற்கொள்ளுகின்ற நடவடிக்கைகளை அவர் மேற்கொண்டிருக்கின்றார்கள். ஆகையால் இந்த காணி விடயத்திலே இந்த காணி சம்பந்தமான விடயத்திலே சரியான ஒரு தீர்வை பெற்றுத்தர வேண்டும், அதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் இவ்வாறான பிரச்சனைகளிலே சிலர் இன ரீதியான முறுகலை ஏற்படுத்துவதற்காக இன்று இவ்வாறான பிரச்சனைகளிலே அவர்கள் ஈடுபட்டுக் கொண்டிருக்கின்றார்கள். உண்மையிலே இன்று இந்த நாடு மிகவும் பின்தள்ளப்பட்டு பொருளாதார நெருக்கடிக்குட்பட்டு இன்று மக்கள் ஒருவேளை உண்வதை கூட மிகவும் கடினமான முறையிலே இன்று நடைபெற்றிருக்கின்ற இந்த சந்தர்ப்பத்தில் இவ்வாறான காணி பிரச்சனைகள் அவர்களுடைய பொருளாதார பிரச்சனைகள் அவர்களுடைய வாழ்வாதார பிரச்சனைகளை அவர்கள் முகம் முகம் கொடுக்கின்றார்கள் என்றால் உண்மையிலே அது ஒரு கவனிக்கக்கூடிய ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் அவர்களிடம் காணப்படுகின்ற இந்த காணி சம்பந்தமான பிரச்சனைகள் அவர்களுடைய பொருளாதார பிரச்சனைகள் இவற்றை எல்லாம் தீர்க்கின்ற செயற்பாடுகளை இந்த நேரத்திலே கவனிக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் இன்று மிகவும் பாதிக்கப்படுகின்ற மக்களாக இன்று எங்களுடைய பிரதேசத்திலே காணப்படுகின்ற மக்கள் இருக்கின்றார்கள். ஏனென்றால் இன்று பொருளாதார ரீதியாக பல நெருக்கடிகளை அவர்கள் சந்தித்துக் கொண்டிருக்கின்றார்கள். எப்படி கடல் தொழிலுக்கு செல்ல முடியாத அல்லது கடலுக்கு செல்லாமல் அவர்களுடைய தொழில்கள் முடக்கப்பட்டிருக்கின்றதோ இன்று விவசாயமும் அவ்வாறான முறையிலே பாதிக்கப்பட்டிருக்கின்றன. இன்று விவசாயிகள் பல முறைகளிலே அவர்களுடைய விவசாய நடவடிக்கைகளிலே ஈடுபடுகின்ற விடயங்கள் பாதிக்கப்பட்டிருக்கின்றன. குறிப்பாக இந்த டீசல் சம்பந்தமான விடயங்கள் அவர்கள் பயன்படுத்துகின்ற இயந்திரங்களுக்கு போதாயின் காரணமாக இன்று அவர்களுடைய நிலைப்பாடு இன்று தடை செய்கின்ற ஒரு நிலையிலே காணப்படுகின்றது. ஆகையால் இவற்றை எல்லாம் கருத்தில் கொண்டு இதற்கான தீர்வுகளை மிக விரைவிலே பெற்றுத் தருவதற்கான நடவடிக்கைகளை உரியவர்கள் எடுக்க வேண்டும் என்பதை இந்த சபையிலே கூறி எனது உரையை முடித்துக் கொள்கின்றேன்.
கஜேந்திர குமார் பொன்னம்பலம் மந்திரித்துமா புதுவான வினாடி தொலகாக கால.
I thank you, Honorable Presiding Member. I firstly would like to say that I think the amendments to the standing order in principle are welcome. I belong to a party that believes that Parliament should be strengthened. The efforts of strengthening the committee system, which is primarily the most important function of this Parliament, not just debates, but the vast majority of the work, constructive work, ought to be through the functioning of these committees. So in implementing the committee system, strengthening it, and in fact appointing new ones, and also appointing opposition members to chair those committees, I think is the right way forward. So in that sense, in principle, we welcome it. However, Honourable Presiding Member, whilst the direction of strengthening Parliament and the committee system within Parliament is a welcome one, the failure of this country is not just not just a weak Parliament, but also the Executive Presidency, but also the overall system of governance. We've had a unitary constitution for the last 75 years, which has been abject failure. But if you are scraping the barrel as we are right now, to not acknowledge the system, the overarching system that caused this failure, and in fact be debating the need to change that, I think is ultimately not going to produce all that much forward movement. And in that respect, I don't want to take time in arguing my case with regards to the need to reject the unitary constitution and move towards a federal one. I think we will have that debate on another day. But with regards to the standing orders and the amendments, I would also like to suggest to the Honourable Speaker and to the Honourable Leader of the House that standing orders must also be amended in a much more realistic and practical way. For example, Honourable Presiding Member, the important committees, the important special purposes committees.
Order please, Garu. Imran Maharup Mantri Tuma Mula Senate.
Continue, ma'am.
Thank you, sir. So as I was saying, the important special purposes committees like the Parliamentary Business Committee, COPA, Committee on Selections. Now, these committees, Honourable Presiding Member, have a specific number that has been introduced into the standing orders. But if you take today's Parliament, especially when you consider the Parliamentary Business Committee, which unofficially is known as the Party Leaders' Meeting, because the Parliamentary Business Committee is ideally the committee that has the party leaders who decide the business of Parliament. Now, in that committee, I happen to be a parliamentary leader, party leader, but I was unable to get into that committee for almost a year, despite me lobbying both the Leader of the House, the Leader of the Opposition, and the Speaker. I was flatly rejected for almost a year, and eventually I got into that committee because the Honourable Basil Rajapaksa needed to be included in when he was brought into Parliament. So when I went and asked the Speaker that this committee, the numbers that have been allocated for this committee is actually not practical. Today you have several minor parties who are represented in Parliament who have got a mandate on their own accord. They are not in alliance with someone else. Our party is not in alliance with anybody else. We want two members on our own volition. So when we have earned our place, for us not to have a place in the Parliamentary Business Committee is actually a grave injustice, because we won't know what is happening in Parliament. So likewise, I think at least the very important committees, special purposes committees in particular, which Parliament is actually there for, to monitor finance and to legislate. So On those committees, at least, I think the numbers for the committee must be much more flexible. The parliament should be prepared to change those numbers and to incorporate members who are actually leaders of parties that have won on their own accord, so that those respective mandates are also represented in these committees. The other matter that I wish to mention, Honourable Presiding Member, is with regards to the allocation of time, especially for smaller parties like the Tamil National People's Front, the party to which I belong, and the Honourable Selvaraja Gajendran. I am a party leader. I am speaking towards the end of the day's proceedings. Now, surely, as party leaders, we should be given precedence, and also there must be at least a minimum time that is allocated for a party that only is going to have one speaker on a particular topic. I have been lobbying this point for many, many months, because a grave injustice is done where, of course, today there are not many speakers because not many speakers are interested in standing orders. But, you know, when there is a lot of interest in a particular debate, and when a party such as ours is asked to speak in the afternoon, by the time we get a chance to speak, unless we are given a minimum time of, say, 12 minutes or 10 minutes at least, and that time is not changed at all, by the time our time comes, we have hardly any time to speak because the time has been reduced in due course. Whereas if a party leader is given precedence, at least we get to speak in the morning, in which case then more often than not, we will get at least that minimum time that we require to make a point in a debate. So I would like to make these suggestions to the Honourable Leader of the House and to the Chair, and through the Chair to the Honourable Speaker, to consider these matters, because these can only strengthen the debates and certainly strengthen the plurality with regards to the debates in this House. Finally, Honourable Presiding Member, I wish to touch a point on something that the Honourable Leader of the House and also the Honourable Minister of Justice mentioned. That is with regards to the sovereignty of Parliament, and that is that Parliament is constitutionally a very important place, so important in fact that its functions should not be in any way hindered. And the point that both of them were trying to make is with regards to the way in which, during the protests that took place in the past, the so-called Aragalaya, where certain speeches were made, where certain calls were made to surround Parliament or to establish a counter-Parliament, that is to reject this present Parliament and to establish a counter-Parliament, and various notions such as that. The tone of those comments by the Honourable Leader of the House and the Minister of Justice was to suggest that those were illegal, because Parliament is so honourable that it should be above criticism. And I don't quite agree with that, Honourable Presiding Member. Yes, there was a mandate given something like 2.5 years ago, but even the government accepts that mandate has been rejected by the people. It is because the government itself accepted that the mandate has been rejected by the people is that you had a Prime Minister resigning first and then thereafter the President. So when the mandate has been rejected, and when the President and the Prime Minister previously have resigned accordingly, then you must accept that this House does not in fact represent the will of the people. And one of the other demands that the people have been making is that this Parliament must be dissolved. So that element of the people's wish is still being rejected. And we are only tampering with certain appointment of committees and certain amendments to standing orders to facilitate these committees to function, to try and make out that the presidency, which is something that the people have been calling for to be rejected and to be repealed, is being weakened or
there is a move through strengthening these committees within parliament, that there is a democratization process that is being undertaken is in, as far as I'm concerned, a facade. So the honorable leader of the house and the minister of justice, in particular the minister of justice, must realize that
Member,
the call to try and make out
two meets.
The call to try and make out that parliament is above everything else, I think is a very dangerous one. I think today's parliament reflects the very weak footing of that argument, and I think we must not endeavor to try and pursue that line of thinking henceforth. Finally, Honorable Presiding Member, I wish to state this with regards to something the Honorable Charles Nirmalanathan mentioned with regards to Kurundur Mele, which is an ancient Tamil worship site that has been literally taken over by the archaeological department. The Honorable Vidura Vikramanayaka, who in the, under the previous leadership was the minister concerned, he's also the minister now, visited the site where he laid a foundation stone for that archaeological site to be made into a Buddhist temple. Now, if it's an archaeological site, it's an archaeological site. It is a site that can be protected. But that doesn't mean that you can destroy that that site and build a Buddhist temple. Who makes those rulings? The court was approached. We had a stay order by the court. There was an injunction to make sure that no disturbance is made to that site. Despite that, there has been a Buddhist temple that has been built. We repeatedly asked the Honorable Minister that we have reliable sources to say that buildings are taking place and that a Buddhist temple is being built on that site without any verification with regards to the veracity of those findings of the archaeological department, which is a racist department. I will go as far as to say that it is an absolutely racist department, that this archaeological department, the way in which it functions. But despite the minister telling us, members of parliament, that no such building will take place, honorable members of this house that represent the Northeast, in fact, went to the site despite the military and the police trying to prevent them, and in fact exposed the grave way in which the Buddhist monk concerned and the military also together in fact have been violating that court order. So we would like to repeat that assurances have been given to members of this house by the ministries, and despite those assurances that these racist actions have been taking place, and it is under these circumstances, Honorable Presiding Member, that members from the Northeast are asked to in fact have some sort of repose, some sort of faith in this government. Thank you.
Thank you, Honorable Member. Ilangata Heshavitanage Mandrituma, Obatumata Vinadi Dahaya.
So the Garsavatumani Adin is Tower Nyoga Sansodani Piribandava may Parliament to Adiragan and Vilavi. මට කතා කරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම හිතනවා ස්ථාවර නියෝග කාලානුරූපීව යම් යම් අවස්ථාවලදී සංශෝධනය විය යුතුයි. අපි දැක්කා පහුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ස්ථාවර නියෝග සංශෝධනය වෙලා ඒක සාධනීය ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය අනුව විධායකයේ අධීක්ෂණය කිරීමට අවශ්‍ය වටපිටාව හදාගත්තා. නමුත් මම මතකයි එදා යාපාලන ආණ්ඩුව වෙලාවේ ගෙනාපු ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමවේදය මේ පාර්ලිමේන්තුව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරා. මාත් ඒ සභාවක අනුකමිටු සභාපතිවරයෙක් විදිහට කටයුතු කරා. අපි දැක්කා එතෙන්දී අමාත්‍යංශවල කරන කටයුතු පිළිබඳව ඍජු අධීක්ෂණය පාර්ලිමේන්තුවේ පළවෙනිවර ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ කියන්නේ ආධුනික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි වුණා. හැබැයි පහුගිය මේ වත්මන් ආණ්ඩුව පත් වෙච්ච විගස ස්ථාවර නියෝග අත්විටවල මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව සියල්ල අවෝසි කළ දාන වෙලාවේ පාර්ලිමේන්තු විපක්ෂිතර අපි දැඩිව කිව්වා මේක කරන්න එපා කියලා. එවකට වත්මන් අග්‍රාමාත්‍යවරයා කිසිසේත් මහන්නතු අපිට මතකයි ප්‍රකාශයක් කරා, ඔයාලට ඕන දේ නෙමෙයි අපිට ඕන දේ අපි කරන්න කියන තදබල ප්‍රකාශයක් කරා. දැන් අද තියෙන පුදුමය එතුමාම අග්‍රාමාත්‍යවරයා ඉන්න පාර්ලිමේන්තුවේ නැවත ආපහු මේක පිහිටවන්න යනවා. එතකොට ගරු සභාපතිතුමනි, ඉතා පැහැදිලි මේ රටේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න මන්ත්‍රීවරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා නියෝජනය නෙමෙයි කරන්නේ, තමන්ගේ බල රාමුව තුළ ශක්තිය වැඩි කරන්න ඕන දෙයක් කරනවා. ආයි බලය ගිලිහෙන වෙලාවට බලය ලබා ගන්න, ජනතාවට ටොපි දෙන්න, කැරට් දෙන්න, ආයි අර පරණේව ටික අරගන්න. ඒක තමයි මම කියන්නේ. නැත්නම් දිනේෂ් ගුණවර්ධන මහත්තයාට කොන්දක් තියාගෙන ආපහු බෑ මේක අංශික අධීක්ෂණ කාර්ක සභා ගේන්න, එදා බෑ කියපු කෙනා විදියට. එදා බෑ කියලා අද ගේන්න හේතුවක් නැහැ. මම කියන්නේ මේක තියෙන්න ඕන. අද නැවත ගේන එක හොඳයි. හැබැයි ඇයි එදා ඒක මේක පාර්ලිමේන්තුවේ එදා තුනින්ද ඒක බලයක් තිබ්බා? එදා දැවැන්ත හයියක් තිබ්බා. එදා විපක්ෂයේ 7-5කට ගණන් ගත්තේ නැහැ. අද විපක්ෂය ප්‍රබල වෙනකොට, ආණ්ඩුව කඩාගෙන වැටෙනකොට, ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු එක්කෙනා දෙන්න විපක්ෂය ඇවිල්ලා වාඩි වෙනකොට, තමන්ගේ බලය ගිලිහෙන වෙලාවට ජනතාවාදී බව පෙන්වන්න පසුබල මන්ත්‍රීවරු ටික මේකට යොමු කරන්න ඕන කියන හැඟීමත් එක්ක මේ යෝජනාව ක්‍රියාත්මක කරනවා කියලා මා විශ්වාස කරනවා. නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ඉඳලා මේ ඉන්න සියලු මන්ත්‍රීවරු, ඇමතිවරු, අග්‍රාමාත්‍යතුමාගේ වගකීම වෙන්නේ මේ රටේ මහජනතාවගේ අවශ්‍යතාවය පරිදි මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන එක. හැබැයි තමන්ගේ බලය රඳවා ගැනීම වෙනුවෙන් නීති සම්මත කරගන්නවා නම්, නීති වෙනස් කරගන්නවා නම්, ඒක මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ජනතාව බලාපොරොත්තු වෙන කාරණාව නෙමෙයි කියන එක විශේෂයෙන් මතක් කළ දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම මේ වෙලාව විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනවා. ඇත්තටම මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දක්වා ව්‍යවස්ථා සංශෝධන මේ 78 ව්‍යවස්ථාවට කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ ආපු සංශෝධන කීපය තුළ කියවගෙන බලද්දී ඒ ව්‍යවස්ථා සංශෝධන බොහෝමයක්ම ගෙනහල්ලා තියෙන්නේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ තමන්ගේ දේශපාලන අධිකාරී බලය රැකගැනීමට විනා රටේ පොදු ජනතාවට වාසි වෙන්න නෙමෙයි. එක්කෝ ජනාධිපතිවරයාගේ බලය තහවුරු කරගන්න, එක්කෝ ජනාධිපතිවරයාගේ බලතරය අගමැතිතුමාට දීලි වෙලා ආණ්ඩුවේ බලය සමතුලිත කරගන්න, එහෙම නැත්නම් තව පක්ෂයක් එකතු කරගන්න, ඒ අවශ්‍ය කටයුතු ටික කරගන්න, එහෙම නැත්නම් රටේ සියලු බලය තමන්ගේ ගාවට අරගෙන වෙලා රට හදනවා කියලා එක එක පොරොන්දු දීලා එක එක දේවල් කරගන්න. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා බැසිල් රාජපක්ෂ මහත්තයාට ඇමරිකානු පුරවැසිභාවය අයින් කරගන්න බෑ. ඒ නිසා ඒ සංශෝධනය හර අවස්ථාවක් මේ වගේ ව්‍යවස්ථා සංශෝධන තමයි ගෙනාවේ. පාර්ලිමේන්තු කාලය විනාශ කරගෙන මේ වගේ මේ වෙනුවෙන් මහ විශාල විවාද පවත්වලා රටේ ජනතාවට එළියට ගියාම කල්පනා කරාම දැනෙන්නේ පාලකයන්ට අවශ්‍ය වෙන විදියට මේ රටේ ව්‍යවස්ථා වෙනස් කරන අවශ්‍ය දේවල් කරනව විතරයි. සා එතකොට මේ රට හැදෙයිද? මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදියට මේ රටේ ඉදිරි අනාගතයකට මේ ඉන්න පාලකයන් අරගෙන යන්න පුළුවන් වෙයිද? මං හිතන්නේ ජනතාව අද නිවැරදි දේ තේරුම් ගන්න තියෙනවා. ආසන්නතම 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට අත උස්සනේ පාප කර්මයට අත උස්සන්න පුළුවන් උණු කවුරු හරි මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනම් දැන් ආයේ යාළ 22කට අත උස්සනකොට මොකද්ද වෙනස? මොකද්ද කියන්නේ? 19 තිබිච්ච ටිකම ගේනවා කියලා ජනාධිපතිතුමා කියනවා. 19 ව්‍යවස්ථාවම 22 කරලා ගේනවා නම් 19 එපා කියලා 20ට අත උස්ස බුදවියම ආපෞසරයක් 22 වෙනි ව්‍යවස්ථාවේ කියන 19 ව්‍යවස්ථාවේ තිබිච්ච අඩංගු කාරණා ටිකම ගේනවට කැමති කියලා අතුස්සන මොන විහිළුවක්ද? එහෙනම් මේ නිකම්ම නිකං ඔය එක එක හිතෙන හිතළු විදියට අතුස්සන නිකම්ම නිකම් මලකඳන් ටිකක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් වෙනවා, නායකයෝගේ රූකඩ බවට පත් වෙනවා. මුතර එක වෙනස් වෙන්න ඕන. සාදීනව Tamanට මේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ඒ ජනතාවගේ අරමුණු වෙනුවෙන් හිට ගන්න පුළුවන් මන්ත්‍රීවරු අඩුම තරම් භාගයක්වත් මේක හැදෙන්න ඕන. එදාට මේ පාර්ලිමේන්තුව තුලින් ජනතාව බලාපොරොත්තු වෙන සාධනීය කාරණා ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම මම මේ වෙනකොට තියෙන තත්ත්වයට එක කරු සභාපතිතුමනි, 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන දැන් පාර්ලිමේන්තුවේ හෙට ගේනවා කියනවා. ආණ්ඩු පක්ෂය තුල යම්කිසි මතවාදයක් හැදිලා තියෙනවා. ඒක ආණ්ඩු පක්ෂයෙන් ඇතුලෙන් එළියට අවිල්ලා තියෙනවා. ඒ තමයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා අර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු විදියට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අවුරුදු 4 හැමාර දක්වා දීර්ඝ කළ යුතුයි කියලා. ඒක ආණ්ඩුව තුළ කතා වෙනවා. ඒක අපිත් දන්නවා. දැන් සාමාන්‍ය මහජනතාවත් දන්නවා. ඇයි මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එක කියන්නේ මේ ජනාධිපතිතුමාගේ බලය අඩු කරලා දාලා මේ රටේ ජනතාවට වාසි වෙන්නද? නෑ, ඔක ජනතාව දන්නවා. දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල දන්නවා. ඒ විදිහට කරලා පෙබරවාරි මාසයේදී බලය ඇවිල්ලා මාර්තු අප්‍රේල් ඡන්දෙකට ගොත් ආණ්ඩු පක්ෂයේ මේ ඉන්න මන්ත්‍රීවරු එක තුන් හතර දෙනෙකුටවත් පාර්ලිමේන්තු වෙන්න බෑ. ඒ නිසා තමයි දැන් මේ කෑ ගහන්නේ අර 19 තිබිච්ච ගුණාංග ටික ආපහු ගේන්න කියලා. නැත්තම් මේ ජනාධිපතිතුමාට බලය වැඩි වුණාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙයි, මේ ප්‍රජාත්‍යන්ත්‍රීය ගුණය නැති වෙනවා. ඒ නිසා ගේන්න කියනෝ නෙමෙයි. මම එක දෙයක් කියනවා. ගරු සභාපතිතුමනි, හතරමාරද දෙකමාරද කියන එක ප්‍රශ්නයක් නෑ. මේ පාර්ලිමේන්තුවර අද ජනතාවගේ කැමැත්තක් නෑ. මේ පාර්ලිමේන්තුවර ජනතාවගේ බලයක් නෑ. මේ පාර්ලිමේන්තුව ජනතාව දැඩි ලෙස විවේචනය කරන තත්ත්වයට ඇවිල්ලා තියෙන ඒකයි. අපි කියනවා මොන ක්‍රමෙන් හරි ආණ්ඩුව කැමති වෙලා හරි අකමැති කළා හරි මේ රටේ පාර්ලිමේන්තුවේ විශ්වාසනීය භාවය හැදෙන පාර්ලිමේන්තුවක් හදන්න මැතිවරණයක් තියන්න ඕන. හැබැයි ඒක මේ දැන් ඡන්දෙකට යන්න බය නිසා, ජනාධිපතිතුමා විසිරුවයි කියන බය නිසා මේ 22 ව්‍යවස්ථාවට අපි අත උස්සන්නා කියන මන්ත්‍රීවරුන්ගේ කැමැත්තත් එක්ක මේක ඉටු වෙන්න බෑ. ඒ වගේම මම කියනවා ගරු සභාපතිතුමනි, මේ ව්‍යවස්ථා සංශෝධන හෙට දිනේ ගේනවා නම් අඩුම තරමේ මේ රටේ ජනතාව ගැන යම් කිසි හරි ඇඟීමක් තියෙනවා නම් අතුගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ආණ්ඩු පක්ෂයේ සියලුම කැබිනට් අමාත්‍යවරුනි, විපක්ෂ නායකතුමා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුනි, අපි 19 ව්‍යවස්ථා සංශෝධනයේ වෙලාවෙත් බලාපොරොත්තු වෙන් හිටියා. මේ රටේ අද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම කුණු කූඩේට දාන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ අපි පිළිගත්තත් නැතත් ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීවරු කීප දෙනෙක්, මම මේ සියල්ලටමනේ කීප දෙනෙක් මහ කැත විදියට කුණු මාළු වගේ එක එක අවස්ථාවලදී විසිකෙනවා, විකිනෙනවා. දැන් පහුගිය 20 සංශෝධන වෙලාවේ අපි S2 දැක්ක මේ අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරු ලොකු සල්ලි මළු වලට විකුණුනා. හැබැයි ඒ මන්ත්‍රීවරු ආපහු ඇවිල්ලා පහුගිය කාලේ ජනාධිපතිවරයා තෝරන වෙලාවේ මේ පැත්තේ ඉඳලා පොඩි කේවල් කිරීමක් කළා, ආයිසරයක් විකුණුනා. මේ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විකිනෙනකොට, මේ විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අලෙවි වෙනකොට මේ රටේ ජනතාව මන්ත්‍රීවරු පත් කරන ඡන්දය දෙයිද ගරු සභාපතිතුමනි? ඒ නිසා ගරු සභාව
විනාඩි 2ක්
මට ගරු සභාපතිතුමනි විනාඩි 5ක් තියෙනවා. මේ අපේ ඉමිතියාස් මන්ත්‍රීතුමාගේ වෙලාවත් අපේ එකතු වෙලා ඇති. ඒකත් එකතු කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. මට විපක්ෂ නායක කාර්යාලයෙන් දැනුම් දුන්නා. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ විකිනීම නැති කරන්න නම් අපි ඉල්ලීමක් කරනවා. මේ හෙටගෙන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කරන්න කරුණා කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පැත්තෙන් විපක්ෂයටත් විපක්ෂයෙන් ආණ්ඩුවටත් පණින පක්ෂමාරු කරන ක්‍රමවේද අහෝසි කරන්න එකතුලා ගේන යෝජනාවක්. මෙන්න පාර්ලිමේන්තුවට ගෞරවයක් ඇදෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕන විදියට අර පැත්ත මේ පැත්ත පැනලා සල්ලි මළු ගන්න තියෙන අවස්ථාව අහිමි කරන්න, වරප්‍රසාද ගන්න තියෙන අවස්ථාව අහිමි කරන්න, ඇමතිකමට අර පැත්තට පණින්න තියෙන අවස්ථාව අහිමි කරන්න. අපි දැක්කා මේ ජනාධිපතිවරයා තෝරන මැතිවරණයේදී ගරු සභාපතිතුමනි අන්තිම දවසේ හවස වෙනකන් ඩලස් සලාපෙරු මහත්තයාත් එක්ක හිටපු මන්ත්‍රීවරේ අර පැත්තෙන් කිව්ව රාජ්‍ය ඇමතිතුමාමත් දෙනවා කියලා. අන්න රෑ 9 විතර එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මම මේ මොහොතේ ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කියලා. හැබැයි ඒ කිව්ව වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමට පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා රාජ්‍ය මාත්‍ය ධූරයක් දෙනවා. එතකොට මේක රට පිළිගන්නවා. අල්ලස් දීලා ඉන්න පාලකවන්ගේ බලය තහවුරු කරගන්න මන්ත්‍රීවරු අවශ්‍ය විදියට දෙපැත්ත මාරු කරන තැනක් විදියට මේ පාර්ලිමේන්තුව තවදුරටත් තියෙනවා නම් මං හිතන්නේ මේ රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි එක කාරණාවක් කියනවා. දැන් අද මේ මොහොත වෙනකොට ගරු සභාපතිතුමනි රටේ ජනතාවට තුන් වේල නෙමෙයි දෙවේල කාලා ඉන්න බැරි වෙලාවක් තියෙනවා. හැබැයි ඒ වගේම රටේ අවශ්‍යතා රාශියක් තියෙනවා. අපි දැන් ගත්තොත් එහෙම හැම දෙයකම අඩුවා. තෙල් ටික නැහැ, පෝර ටික නැහැ, කිරිපිටි ටික නැහැ. එතකොට කර්මාන්ත කරනකොට දැන් අපි ඊයේ පෙරේදා දැක්ක අර වෙඩි බෙහෙත්, ඇමෝනියම් නයිට්‍රජන් කියන අමුද්‍රව්‍ය වෙඩි බෙහෙත් මේ රටේ ඇත්තරම නැති වෙලා ශේෂ්ඨ ගණනාවක් කැඩලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ හරහා ව්‍යාපාරිකව හිතන විදියට තමන්ට අවශ්‍ය විදියට රජයේ ඇමතිවරුන්ගේ හයියත් අරගෙන ඉවරලා ව්‍යාපාර කරන්න අරන් තියෙනවා දැඩි ලාභල. උදාහරණයක් විදියට ඇමෝනියම් නයිට්‍රජන් නැත්නම් වෙඩි බෙහෙත් මේ රටට ආනයනය කිරීමේ වලේ තියෙන කීප දෙනෙකුට. මම හිතන්නේ මේ අපේ සතු සභාර අමාත්‍යතුමා ඉන්නවා, එතුමාගේ අමාත්‍යංශයට ඇති මේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව තමයි පහුගිය කාලේ ආනයනය කරේ. හැබැයි ඒ ආනයනය කිරීම නවත්තලා තියලා අන්න පෞද්ගලික ආනයනකරුවෙක් ගේනවා ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයත් එක්ක. මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ මෙට්‍රික් ටොන් එකක් $540, ඒ කියන්නේ ₹200ක් වෙන ammonium nitrogen කිලෝ එකක් අද 1910කට කරු ඇමතුමනි මිල කරලා ආරක්ෂක අමාත්‍යංශෙන් ගහනවා කැසට. මම දන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බාණ්ඩවල මිල නියම කරන්න පුළුවන්ද කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ව්‍යාපාර කරනවාද කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාට අඩුම ගන්න මේ රටේ මිනිස්සුන්ගේ අබමල් රේණුව කර හැංගීමක් තියෙනවා නම් ₹200ට අනිකුත් ගාස්තු ඔක්කොම එකතු කරලා 500ට ආවකෙමු. 1900ට දෙන්නේ මේක ₹700ට 800ට දෙන්න පුළුවන්නේ. එහෙම දෙන්නේ නැති හේතුව හොයාගෙන යනකොට අපි අහුවෙනවා මේ ව්‍යාපාරිකයා මේ රාජපක්ෂවරු 7 දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න මේ කුමාර රාජපක්ෂ කියන මහත්තයා කළමනාකාර අධ්‍යක්ෂක ධුරය දරන මේ ආයතනයේ තමයි මේක ගේන්න දෙන. අපි අහනවා ඇයි මේ රජයේ ආයතනය SCC එකට මේක නැත්තේ? ඒකට කියලා මේක ගෙනාලා අඩුම ගානේ මෙරටේ සාමාන්‍ය මිනිසුන්ට අඩු මුදලට මේක දෙන්න වටපිටාවක් හදන්න බැරි. එක දෙයයි ගරු සභාපතිතුමනි කියන්න තියෙන්නේ, මේ අමාරු මොහොතේ මේ ලැබිලා තියෙන අවස්ථාවේ අන්තිම වෙලාවේ ජනතාව පීඩණයෙන් පීඩණයට පත් වෙලා ඉන්න වෙලාවෙත් හොරකම් කරන එක නතර කළා නැහැ. තමන්ගේ එන්චයියොන්ට අවශ්‍ය විදියට හොරකම් කරගන්න අවශ්‍ය වටපිටාව හදන එකේ අඩුවක් වෙලා නැහැ. මේක පිටිපස්සේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාට තනියෙන් කරන්න බෑ. මේක පිටිපස්සේ සමහර ඇමතිවරු ඉන්නවා ඇති. එහෙම නැත්නම් සතුට බාර ඇමතිතුමාට මේක කරන්න පුළුවන්කම තියෙද්දි එතුමාගේ ආයතනයෙන් මේක කිසිම ගැටලුවක් නැතුව ගෙනහල්ලා බෙදා හරින්න තියෙද්දි මේ කොහෙවත් නැති ව්‍යාපාරිකයෙකුට මේක දීලා මහවිශාල ප්‍රමාණයක් ගෙනහල්ලා ජනතාවට දරා ගන්න බැරි මුදලකට මේක අලෙවි කරන්නේ. ජනතාවගේ පීඩාවට පත් වෙන විදියට මේක තමයි වෙලා තියෙන්නේ තෙල් වලටත්, මේක තමයි වෙලා තියෙන්නේ ගල් අඟුරු වලටත්, මේක තමයි අද රටට ආනයනය කරන හැම දෙයකටම වෙලා තියෙන නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මේ කල්ලියත් එක්ක එකතු වෙලා මේ රට තවදුරටත් අනාත කරන තැනට පත් කරනවා නම් අපි සූදානම් මේ ඉවසගෙන හිටපු කාල සීමාව අවසන් කරන්න. අපි සූදානම් ඔබ මේ ඔබතුමා මේ රට හදයි කියලා බලාගෙන විපක්ෂයක් විතර හයිය දීපු කාල සීමාව අවසන් කරලා මේ රටේ ජනතාව නැවත නැගා සිටුම් වෙනුවෙන් මේ කරන මංකොල්ලකම් හොරකම් එලිපිට මේ රටේ ජනතාවට පෙන්වලා ඉවර වෙලා මේ කල්ලිය නැවතත් මේ රටේ බලය අල්ලන යුගය තව අවුරුදු 50කට 60කට කල් දාන්න පුළුවන් විදිහේ ජනතා මතයක් නිර්මාණය කරන්න. ඒ නිසා අපි ඉල්ලනවා මේ රටට ආදරය කරන, මේ රටට ගරු කරන, මේ රටේ නීතියට ගරු කරන මන්ත්‍රීවරු ඉන්නවා නම් මේ හොරකම් ජඩවැඩු වෙනුවෙන් පෙනී හිටලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්න කියමින් මගේ වචන කීපයක් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ශාරදි දුෂ්මන්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි.
එතුමා කතා කරපුවට පොඩි උත්තරයක් දෙන්න ඕන. එතුමා කියපු එක ඒ කතාවේ ඇත්තක් තියෙනවා. සමහරවට දිහා බලපුවම මොකද හේතුව, එතුමා කිව්වා STC එක තමයි මේකේ අපේ සම්පූර්ණ රජයට සම්පූර්ණ මේ වෙඩිබේත් ගේන ඒකාධිකාරය තිබ්බේ. නමුත් අවාසනාවකට STC එක අවුරුදු 20ක්ම එකම සැපයුම්කරුවෙන් තමයි අරගෙන තිබ්බේ ඉන්දියාවේ. නමුත් ඉන්දියාව ඒ අපනයනය කිරීම තහනම් කරපු නිසා STC එකට සැපයුම්කරුවෙක් නැති නිසා තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දු කරේ අවුරුද්දකට පමණ ආරක්ෂක අමාත්‍යංශයට මේක ඒ අයටත් ගෙන්නන්න අවස්ථාව ලබා දෙනවා කියන එක. ඒ අනුව තමයි ඒ තීන්දුව ගත්තේ. එතුමා කියන එකේ යම් සත්‍යතාවයක් තියෙනවා කියලා මම කිව්වේ මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් අපි ගිය සතියේ කැබිනට් මණ්ඩලෙත් දීර්ඝව සාකච්ඡා කරා. අපි ඒකෙදි තීන්දුවක් ගන්න ඉදිරියේදී තීන්දුවක් ගන්න අපි සාකච්ඡා කරා මේ මිල වැඩිවීම කොහොමද නැවත ආපහු හරවන්නේ කියන එක.
ගරු ඇමතුමා, ඔබතුමා දන්නවනේ මේක ඇත්තට මිල. මම පැහැදිලි කරා මේ තරම් විශාල ලාභයක් ඒ සමාගමට ලබා ගන්න අවස්ථාව දීලා ඇමතුමා සද්ද නැතුව ඉන්නේ නැතුව මේ වෙනුව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන පාලන මිලක් දාන්න පුළුවන් මේකට.
පාලන මිලක් දාන්න ඕන එකක් නෑ මන්ත්‍රීතුමා. දැන් අපිට ඒ මිල ගැන සාකච්ඡා කරලා මිල සාධාරණ මිලක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපි කල්පනා කරන්න ඕන දැන්ට ඉක්මනින් බඩු ගෙන්න ගන්න එක. මොකද විශාල බෙඩි බෙහෙත් වල අඩුවක් තියෙනවා. ඉතින් අපි පාලන මිලක් දැම්මොත් සමහරට ගෙන්නන්න ඉන්නේ ගෙන්නන ගන්න නැති වෙයි. ඒ නිසා අපි කරන්න ඕන එයාත් එක්ක සාකච්ඡා කරලා මිල අඩු කරගන්න. ඒ වගේම තමයි ආරක්ෂක අමාත්‍යසේ මිල තීන්දුව කරයි කියලා දෙන එක. එහෙම මිල තීන්දුව කරන්න බෑ. ඇත්තටම ඒක අවශ්‍ය කරන මිල තීන්දුව කරන්න ගේන එක්කෙනා. එහෙම නැත්නම් වැඩි මිලකට දෙන අවස්ථාව නැති කරන්න ඕන අපි.
ඔබතුමාගේ ආයතන ස්ත්‍රීසියකටම එතුමන් ලැබපු ලියුමක් මංගාව තියෙනවා අවශ්‍ය නම් සභාගත කරන්නම්. ඒ මිල තීන්දුව කළ තියෙන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අසනීයතු ලිපියකි.
අනිවාර්යයෙන්ම අපි ඒකට අපේ සභාපතිතුමා ලියුමකින් උත්තර ලියලා තියෙනවා. ඉදිරියේදී අපේ සමාගම තමයි මිල තීන්දුව කරන්න ඕනේ කියන එක.
ගරු දුෂ්මන්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දින ස්ථාවර නියෝග මේ සංශෝධනය දිහා බැලුවහම අපේ විරුද්ධත්වයක් නැහැ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් විය යුතුය කියන ස්ථාවරයේ තමයි ස්ථාවරත්වයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි ඉන්නේ. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුන එකිනෙකට සමපාත නොවී ස්වාධීනව ගමන් කිරීම තමයි රටක යහපැවැත්ම වෙනුවෙන් මං හිතන්නේ වටාත් අත්‍යවශ්‍යම කාරණාව බවට පත් වෙන්නේ. අපි ඇත්තටම ජනතා වරමකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුවට පිවිසුණාට පස්සේ අපිට රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා තීන්දුව තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදයේ ශක්තිමත් භාවය අපි අපේක්ෂා කරනවා. නමුත් මම මුලින් සඳහන් කරපු අර ප්‍රජාතන්ත්‍රවාදී එකකුලුණක් වෙන සමහර වෙලාවට විධායකයට පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල කරගෙන ඉදිරියට යන්න. දැන් මට මතකයි පෞගේ කාල සීමාව ඇතුලේ විශේෂයෙන්ම විධායකයේ විසින් තීන්දුවක් ගත්තා අපේ රටට මේ පෝර ප්‍රශ්නේ එනකොට කාබනික පෝර ගැන අපේ කෘෂිකර්ම මහත්තුමත් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහලා නෙමෙයි තීන්දුව ගත්තේ. අධීක්ෂණකාරක සභාවල් වලදී මන්ත්‍රීවරුන්ගේ අදහස් වලට නිසි තැනක් ලැබුණු නැහැ කියන එක තමුන්නාසලගේ අපේ හදවත්වල ඒක අපි සියලු දෙනා දන්නවා. හැබැයි ඒ ගත්තා වූ තීන්දුව නිසා මොනතරම් ආර්ථිකයේ බලපෑමක් කෘෂිකර්ම
Order please honorable speaker to the chair.
අර කතානායකතුමනි, මම කියාගෙන හිටියේ අද ස්ථාවර නියෝග පිළිබඳව අදහස් දක්වනකොට පෞගිය කාල සීමාව ඇතුළත විධායකයේ බලපෑම නිසා අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් දුරට අපිට අහිමි වුණාද කියන කාරණාව සම්බන්ධ අපිට බොහෝ වෙලාවට රටට වැදගත් තීන්දුව තීරණ ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැත්තක ඉන්නකොට පැරෂුට් එකක් වගේ උඩින් ඇවිල්ලා විධායකයේ තීන්දුව තීරණ වලට නතු වෙන්නට අපේ අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිද්ධ වුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තු ක්‍රමවේදය ආරක්ෂා විය යුතුය. පාර්ලිමේන්තු ක්‍රමවේදය මුල් කරගත්තු පාලන ක්‍රමයක් තමයි අපි සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් පැවතිය යුත්තේ කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට බලතල දීලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට විධායකයට ව්‍යවස්ථාදායකට අධිකරණයට ක්‍රියාත්මක කළ යුතු ආකාරයට බලතල දීලා තියෙනවා. අපි මේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය ඇතුලේ පැවතෙන පාර්ලිමේන්තුවක් හැටියට අපි සියලු දෙනා කල්පනා කර බැලිය යුතු වන්නේ පක්ෂපාත ભેද නැතුව මේ හැම දිනම පාර්ලිමේන්තු ක්‍රමවේදය ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ. නමුත් මම දැක්ක නරකම පූර්ව ආදර්ශයක් වුණා ආංශික අධීක්ෂණ කාරක සභා අපේ කාල සීමාව තුළ අත්හිටවන්නට අවශ්‍ය කරන කටයුතු කෙරුණා.
මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේ බොහෝ දෙනෙක් පෞගිය කාල සීමාව තුළ පළවෙනි වතාවට නවක මන්ත්‍රීවරු හැටියට තමයි පාර්ලිමේන්තුවට ආවේ. සමහරු ප්‍රාදේශ සභාව ඉඳලා කෙලිම පාර්ලිමේන්තුවට ආවා. සමහරු ප්‍රාදේශ සභාවේ නැතුව කෙලිම පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය ඇතුලේ ඒ අයට අවස්ථාවක් උදා වෙන්නේ නැත්තම් මේ අමාත්‍යංශවල අවශ්‍ය කරන වැඩ කටයුතු වලට සහසම්බන්ධ වෙලා මේ අධීක්ෂණ කාරක සභාවවලදී තමන්ගේ අදහස් සහ රටේ ප්‍රගමණය වෙනුවෙන් තමන්ගේ තිබෙන අදහස් යෝජනා ඉදිරිපත් කරන්නට මම හිතන්නේ නැහැ. අපි නිකම් මන්ත්‍රීවරු හැටියට ඔලු ගෙඩි ටික විතරක් පාර්ලිමේන්තුව ඇතුළේ තිබිලා අපි බලාපොරොත්තු වෙන කරුණු කාරණා අපිට ඉස්ස සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙවි කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ කාරක සභා ක්‍රමය ශක්තිමත් විය යුතුයි කියන තැන අපි හැමදෙනාම ඉන්නවා. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තවත් මතුවෙච්ච කාරණාවක් තමයි මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පෞගිය කාල සීමාව තුළ මැයි 9 වෙනිදා ඇති වුණු අරගලයත් එක්කලා අපි බොහෝ කණ්ඩායම් සාකච්ඡා කරනකොට මතුවුණු කාරණාවක් තමයි පාර්ලිමේන්තුවට පිටතින් ඉන්න මේ අරගලයේ නියතු අයගේ නිකම් මේ මම කියන්නේ මේ ගෙවල් ගිනි තිබ්බ උදවිය නෙවෙයි. නමුත් වැදගත් අදහස් තිබෙන මේ කණ්ඩායමේ අදහස් කොහොමද අපි සහභාගීත්වයක් අපේ සභාවවලට කරගන්නේ කියන කාරණාව පිළිබඳවත් ලොකු සාකච්ඡාවක් ගියා. ඒ නිසා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට ගිය තවත් රාමුවක් කෙරෙහි අපි කල්පනා කර බලනවාද කියන කාරණාවත් මම හිතන්නේ අපි වඩාත් ගැඹුරෙන් විශ්ලේෂණය කරන්නට ඕනේ. මේ වගේ ආර්ථික තත්ත්වයක් තියෙනකොට ඉතින් මම හිතන්නේ අපි ඔය තරම් දුරට සාකච්ඡා නොකරෙන්න පුළුවන්. හැබැයි අනාගතයේ හරි අපි මේ සියලු දෙනා සහභාගී කරගන්න විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිටින් ගිය තවත් කණ්ඩායමකගේ සාරගර්ම අදහස් අපි කොහොමද අපේ රාජ්‍යපාලනයට යොදාගන්නේ කියන තැනට අපි රාමුවක් සාදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහාත් මම හිතනවා ඉදිරි කාලය තුළ සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමෙත් අදහසක් ආණ්ඩුවට තියෙනවා. ඉතින් මේ සියලු දෙනා තුළම තිබෙනවා. මොකද දැන් අපි සංශෝධන කීයකට අවිලද දැන් හෙට අනිද්දා වෙනකොට 22 වෙනි සංශෝධනයට යන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අර විධායකයටත් යටත් නොවන පාර්ලිමේන්තුව මුල් කරගත්තු ක්‍රමවේදයක් යෑම සඳහා අපි සහභාගීත්ව මේ නියෝජනයකුත් මම හිතන්නේ අපි ඉදිරි කාලය තුළ කල්පනා කර බැලිය යුතුයි කියන එක තමයි මතක් කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ බොහෝ කාරක සභා දින අක්‍රීයයි. දැන් ඊයේ පෙරේදා හොඳ වැඩක් වුණා. ආචාර ධර්ම පිළිබඳ කාරක සභාව රැස් වුණා. මම හිතන්නේ විජේදාස රාජපක්ෂ එමතුමා මම දන්න විදිහට සභාපතිත්වය දරුවේ. ඉතින් මේවා දැන් පෞගේ කාලේ සමහර වෙලාවට පාර්ලිමේන්තුව පිළිබඳව මාධ්‍ය වලින් විද්‍යුත් මාධ්‍ය වලින් කතා කරනු සමහර කාරණා පිළිබඳව අපිටත් බරපතල ප්‍රශ්නයක් තිබුණා. මොකද මේ වැරදි ප්‍රවෘත්ති සමාජගත වෙන නිසා අපිට නමුත් නිවැරදි කරගන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා ජනතාව තවදුරටත් මේ 225 දිහා බැලුවේ තමන්ගේ හතුර විදිහට තමයි බැලුවේ. එනිසා තියෙන ප්‍රශ්නේ උග්‍ර වුණා මිසක් ජනතාව තුළ මේ පාර්ලිමේන්තුව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වුණේ නැහැ. ඒ නිසා මම හිතනවා අපිට මේ ආංශික කාරක සභාව වගේම අනික් කාරක සභා සියල්ලම අපි ශක්තිමත් කළ යුතු කියන තැන තමයි අපි ඉන්නේ. ඊළඟට අපි පක්ෂ විපක්ෂ හැටියට බෙදලා ඉන්නවා. දැන් මුදල් කමිටුව ගත්තාම බොහෝ වෙලාවට විපක්ෂයට තමයි ඒ සභාපතිකම යෑමට අවශ්‍ය කරලා තිබෙන්නේ. මොකද අපි 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 වැරද්දක් කරන්නේ නැත්නම් අපේ මෙතන ඉන්න ආණ්ඩු පක්ෂයට කිසිසේත්ම බිය වෙන්න දෙයක් නැහැ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් සභාපති වුණායි කියලා. මට මතකයි අපි පාසල් යන කාලේ කෝප් කමිටුවටපත් වුණා විජේදාස රාජපක්ෂ මැතිතුමා. එතුමා පත් කළා ඉවර වුණාට පස්සේ තමයි අපේ රටේ බොහෝ වෙලාවට කෝප් කමිටුව පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වුණේ. ඒ කතිකාවත බොහෝ දුරට ගිහිල්ලා අද වෙනකොට ලොකු අවධානයක් මේ කෝප් කමිටුවටයි කෝප කමිටුවටයි තියෙනවා. ඉතින් ඒ නිසා මේවට සමාජිකයෝ පත් කරනකොට මම කරුණා කරලා මේ ආණ්ඩු පක්ෂය ගිල්ලන්නේ මෙතන අපි ගනුදෙනු කරන්නේ රටක ප්‍රශ්නත් එක්කලා ජනතාවට ගැට ගැහිච්ච ප්‍රශ්නත් එක්කලා මේවට පත් කරනකොට අඩුම ගානේ අධ්‍යාපන සුසුකම් හරියට පරීක්ෂා කරලා බලලා පත් කරන්න. එහෙම නැතුව මේවා ඉස්සරහට කරගෙන යන්න බෑ. නිකන් තමන්ගේ දේශපාලන උමනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න විතරක් තමන්ට ලැබි අතකොළු මේවට දාන්න එපා. නීතිය පිළිබඳව යම් දැනුමක් තිබෙන සමාජමය කරුණු කාරණා පිළිබඳව යම් දැනුමක් තිබෙන පළපුරුදු මන්ත්‍රීවරු පිරිසක් මේවට යොමු කරන්න. නැත්නම් අපි අපේක්ෂා කරන දේ අපිට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක ස්වභාවයෙන් වේවා රාජ්‍ය ගිණුම් කාරක ස්වභාවයෙන් වේවා අපිට කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් කෝප් කමිටුවේ බලන්නකෝ පහුගිය කාල සීමාව තුළ ලොකු සමාජමය කතිකාවතක් ගොඩනැගුවේ නැද්ද? දැන් ක්‍රිකට් බෝඩ් එකේ වංචා දූෂණ වෙනවයි කියලා කිව්වා. අපි රූපවාහිනියෙන් දැක්ක ක්‍රිකට් බෝඩ් එක ගෙනල්ලා වැඩ කටයුතු කරනවා. ඊට පස්සේ සීනි බදු වංචාව සුදු ලුණු වංචාව මේ වගේ අපිට අනන්ත අප්‍රමාණ කියන්න පුළුවන් මේවා අධිකරණයට ගිහිල්ලා විසඳලා අයින්න බොහෝ කාලයක් ගත වෙන නිසා මම විශ්වාස කරනවා යම් නීතිමය බලතලයක් දීම තුළ අපිට පුළුවන්කම තිබෙනවා මේ කෝප් කමිටුවේ මේ ඉදිරි වැඩ කටයුතු ටික සාර්ථක කරගන්න. විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා මං හිතන්නේ දැනටමත් සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමාගේ කතාවේදී මට දැනුණා අපි නීතිපතිතුමාට මං හිතන්නේ මේ කරුණු කාරණා යවන්න කාරක සභා අවස්ථාවේ පාර්ලිමේන්තු අනුමැතිය තුළ අපිට පුළුවන්කම තිබෙනවා නම් අන්න මිනිස්සු බලාපොරොත්තු වෙන ලොකු ප්‍රශ්න වැලකට අපිට අවශ්‍ය කරන උත්තරය දී ගන්න පුළුවන්. ඒ වගේම බොහොම කඩිනමින් දැන් මේක මේ අධිකරණමය ක්‍රියාදාමයකට ගියාම යන කාල සීමාවත් එක්කලා සියලු දෙනාම මම විශ්වාස කරනවා බොහොම අප්‍රසන්න දැනකට තමයි අපි සියලු දෙනාව පත් කරලා තියෙන්නේ. ඒ නිසා කෝප් කමිටුවේ මේ නෛතිකමය බලයක් ලබා දීම තුළ මම විශ්වාස කරනවා අපිට ජනතාවගේ විශ්වාසය අපිට බොහෝ දුරට ලබා ගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ මට මතකයි හිටපු මුදල් ලැබතුමා.
ඔතුමයි කාර්ය අවසානයි.
මට මම අවසාන කරන්නම්. අයවැය කතාවේදී අපිව නොමග ඇරියා. රටේ කිසිම මූල්‍යමය ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. මුදල් කාරක සභාවෙත් මම විශ්වාස කරනවා එදා විපක්ෂයට අවස්ථාව තිබුණා නම් අපිට මීට වඩා තැනකට මේ අදහස් යෝජනාත් එක්කලා අපිට යන්න පුළුවන්කම තිබුණා. ඒකේ ප්‍රතිඵල තමයි දැන් මේ අපි අද භුක්ති විඳගෙන ඉන්නේ මේ අසත්‍ය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ. ඒ නිසා පාර්ලිමේන්තු ක්‍රමවේදය ශක්තිමත් කරන්න ඕනේ. මගේ කාලය අවසාන නිසා මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තු සංසදයේ දීපත් කිරීම ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රයේ සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුතුය.
සභාවේකංගද?
ආයි.
තවදුරට සංසදයේ දීපත් කිරීම ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 වරහන් ඇතුළේ 5 සහ 8 වරහන් ඇතුළේ 6 කී සඳහන් within inverted commas අපරභාග 4:30ට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යනකොට සිවත් කර ඒ වෙනුවට ඕපන් ඉන්වර්ටඩ් කමාස් අපරභාග 5ට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යනකොට ආදේශ කළ යුතුය.
ස්වභාවිකංගද?
ආයි.
තවදුරට සංශෝධන ඉදිරිපත් කිරීමට
සහිතව.
ගරු කතානායක
සහිතව ස්ථාවර නියෝග 8ට ස්වභාවිකංගද?
ආයි.
දෙවැනි සංසුන් දෙපත් කිරීම ගැන සභානායකතුමනි,
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ within inverted commas පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 9 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රයේ සඳහන් නව ස්ථාවර නියෝගය ආදේශ කළ යුතුය. ක්ලෝස් inverted commas. ආයි.
තවදුරටත් සභා
සංසුන් කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 9 අතුරු විධානයේ සඳහන් ඕපන් inverted commas අපරභාග 4:30 ක්ලෝස් inverted commas යන කොටස ඉවත් කර ඒ වෙනුවට ඕපන් ඉන්වර්ටඩ් කමාස් අපරභාග 5 ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන කොටස ආදේශ කළ යුතුය.
ස්වභාවිකංගද?
ආයි.
තවදුරට සංශෝධනයේ සහිත සභාව ස්ථාවර නියෝග
කරු කතානායකතුමනි,
9ට ස්වභාවිකංගද?
9ට ස්වභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රයේ සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
සභාවේකංගද?
ආයි.
තවදුරට සංශෝධන දෙපත් කිරීම ගැන සභාවේ
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 වරහන් තුල 5 සඳහන් ඕපන් ඉන්වර්ටඩ් කමාස් අපරභාග 4:30ට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන කොටස ඉවත් කර ඒ වෙනුවට ඕපන් ඉන්වර්ටඩ් කමාස් අපරභාග 5ට ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් යන කොටස ආදේශ කළ යුතුය.
සභාවේකංගද?
ආයි.
තවදුරටත් සංශෝධන සහිත ස්ථාවර නියෝග 19 ට සභාවේ කැඳේද?
ආයි.
හතරවැනි සංශෝධන ඉදිරිපත් කිරීමට කර සභානායක
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 50 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝසින් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේ කැඳේද?
ආයි.
පස්වැනි සංශෝධන ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාන්ස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාන්ස්.
බාරිකංගෙද?
ආයි.
හයවැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ඕපන් ඉන්වර්ටඩ් කමාන්ස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 54 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාන්ස්.
බාරිකංගෙද?
ආයි.
හත්වැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
අරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 55 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
අටවැනි සංශෝධන ඉදිරිපත් කිරීම කර සභානායකතුමා.
අරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 57 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
නවවැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
අරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 58 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
දහවැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
අරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 68 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
11වැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
අරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 70 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
12වැනි සංශෝධන ඉදිරිපත් කිරීම සභානායකතුමා.
අරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 72 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස්
ඉන්වර්ටඩ්
කමාස්. ආයි.
13වැනි සංශෝධන ඉදිරිපත් කිරීම සභානායකතුමා.
කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
14වැනි සංශෝධන ඉදිරිපත් කිරීම
කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
15වැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුත්තේ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභාවේකංගෙද?
ආයි.
තවදුරටත් සංසදීය ඉදිරිපත් කිරීම කර සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 වරහන් තුල 4 ඡේද ඉවත් කර ඒ වෙනුවට පහසුදාන කොටස ආදේශ කළ යුතුය. ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ යම් වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයාට සහ ආයතන භාර අමාත්‍යවරයන්ට යොමු කරනු ලැබිය යුතු අතර එවිට මුදල් විෂය භාර අමාත්‍යවරයා සහ ආයතන භාර අමාත්‍යවරයන් විසින් ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර සති 8ක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර එම නිරීක්ෂණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම හෝ එම නිර්දේශ සම්පූර්ණ කළ නොහැකි බව අමාත්‍යවරයාගේ අදහස නම් රාජ්‍ය මුදල් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිතව හේතු පැහැදිලි කළ යුතු අතර කාරක සභාවට අවශ්‍ය වන්නේ නම් අදාළ අමාත්‍යවරයාට කාරණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණාවලින් පැන නගින ප්‍රශ්නවලට සති 8ක් ඇතුළත පිළිතුරු සැපිය යුත්තේය. පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලබන අවස්ථාවකදී එකී වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණය සහ අවශ්‍ය කරු සඳහා යොමු කරනු ලැබිය හැකිය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්. ඊට අනුකූලව මෙකී ස්ථාවර නියෝගයේ දෙමළ සහ ඉංග්‍රීසි අනුවාදනයෙන්ද සංශෝධනය කරනු ලැබිය යුතුය.
ස්වභාවිකවද?
ආයි.
තවදුරටත් සංශෝධන සහිත ස්ථාවර නියෝග 119 ස්වභාවිකවද?
ආයි.
16වැනි සංසදීය ඉදිරිපත් කිරීම සභානායක
කතානායකතුමනි, ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝග ආදේශ කළ යුතුය. ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
සභායකගේද
ආයි
තවදුරට සංසදීය ඉදිරිපත් කරන සභානායකතුමා
කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 වරහන් තුල 4 ඡේද ඉවත් කර ඒ වෙනුවට පහත කොටස ආදේශ කළ යුතුය ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ යම් වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයාට සහ ආයතන භාර අමාත්‍යවරයන්ට යොමු කරනු ලැබිය යුතු අතර එවිට මුදල් විෂය භාර අමාත්‍යවරයා සහ ආයතන භාර අමාත්‍යවරයන් විසින් ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර සති 8ක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර එම නිරීක්ෂණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම හෝ එම නිර්දේශ සම්පූර්ණ කළ නොහැකි බව අමාත්‍යවරයාගේ අදහස නම් රාජ්‍ය මුදල් නිස ලෙස භාවිතා කිරීම පිළිබඳ ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ලිඛිතව හේතු පැහැදිලි කළ යුතු අතර කාරක සභාවට අවශ්‍ය වන්නේ නම් අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණාවලින් පැන නගින ප්‍රශ්නවලට සති 8ක් ඇතුළත පිළිතුරු සැපිය යුත්තේය. පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී එකී වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කල්පනා යොමු කරනු ලැබිය හැකිය. ඕසින්වරට් කමාස් ඊට අනුකූලව මෙකී ස්ථාවර නියෝගයේ දෙමළ සහ ඉංග්‍රීසි අනුවාදයන්ද සංශෝධනය කරනු ලැබිය යුතුය.
සභාවකෙනද
ආයි
තවදුරට සංශෝධන සහිතව ස්ථාවර නියෝග 120 සභාවකෙනද
ආයි
17 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීම කර සභානායක
කතානායකතුමනි ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝගයේ ආදේශ කළ යුතුය ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
සභාවකෙනද
ආයි
18 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීම සභානායකතුමා
කතානායකතුමනි ඕපන් ඉන්වර්ටඩ් කමාස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 ඉවත් කර ඒ වෙනුවට අද දින න්‍යායපත්‍රය සඳහන් නව ස්ථාවර නියෝගයේ ආදේශ කළ යුතුය ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
සභාවකෙනද
ආයි
පාර්ලිමේන්තු යලි රැස් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8 9 19 50 52 54 55 57 58 68 70 72 111 112 119 120 121 සහ 122 කාර්යක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු සභානායකතුමා
සංශෝධිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන්හි සෝදුපත්වල භාෂා දෝෂ මුද්‍රණ දෝෂ ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
ස්වභාවිකවද
ආයි
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සංශෝධන සහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම
සභාව හෙට දින පෙරවරු 9:30ට රැස්වීතුයි යෝජනා කරන්නේ.
කල්තබන අවස්ථාවේ ප්‍රශ්නේ උදේකාන්ත ගුණතිලක මැතිතුමා පැමිණ නැත. චමින්ද විජේසිරි මැතිතුමා පැමිණ නැත. පාර්ලිමේන්තුව හෙට දිනේ පෙරවරු 9:30ට රැස්වෙන ලැබේ.